ඒ චේතනාව උපද්දනකොට ඉපදෙන්නේ මනෝ සම්පස්සයක් නෙවෙයිද? ඒ මනෝ සම්පස්සය කියනකොට ඒ දිනු මනෝ විඥාණයට තමයි විඥාන ආහාරය කියන්නේ. දෙකක් නෙවෙයි. ස්පර්ශය කියලා යෙදිච්ච තැන තියෙන විඥානයේ යමත්ද ඒකට තමයි කියන්නේ විඥාන ආහාරය. ඒ යෙදিলা තියෙන චේතනාවට කියනවා මොකද්ද? මනෝ සංචේතනාව. දැන් තුම්පාරකට වෙන සිද්ධියක්ද? නෑ නෑ, මේ රූපය කියලා හැඟීම ආදරකොට ඒන මනෝ සම්පස්සයට තමයි කියන්නේ ස්පර්ශ ආහාරය. ඒකම යෙදিলা තියෙන විඥාණයට තමයි කියන්නේ විඥාන ආහාරය. ඒ යෙදුණු චේතනාවට කියනවා මොකද්ද? මනෝ සංචේතන ආහාරය. දැන් රූපය කියලා නිර්මාණය වුණේ එතකොට බාහිර කණගුණ දේවල් වලින්. ඒ ඉස්සරලා ස්කන්ධ පංචකය විනිශ්චය කරනකොට ඔව අත්හැරිලා එන්න ඕනේ. නැත්තම් දැන් කියලා ඉවර වෙනකොටත් අන්තිමේට අවසානටික කතා කරනකොටත් ආයෙත් කිව්වොත් එතකොට අපේ ආමතුරුනේ මේ ඉන්න මනුස්සයා හැදුනේ කණගුණ දේවල් වලින් නෙවෙයිද කියලා. ඒනාට මට කියන්න තියෙන ඉක්මනටම අඩි 10ක් විතර ලොකු වලක් සාරලා දෙන්න මට. මං ඒකට පයින්නම් උඩින් පස්තික වහලා වහලා දාන්න. ඒක සපයි. ඇයි? මෙච්චර අර්ථ විනිශ්චය කරගෙන ගිහිල්ලා මේ පැහැදිලි කරගෙන ගිහිල්ලා ඉවර වෙනකොට ආයෙත් අපේ තිබුණු ගතිය අපට අතහැර ගන්න බැහැ කියලා තේරෙනකොට අවුරුද්ද මේ කියේ කියා ඉන්නෝනේ නැහැ. ඒක නොවෙන්නයි පුතේ මේ වෙලාව අරගෙන නැවත නැවත කියන්නේ. ඒක මම මේ ඕගොල්ලන්ට මම මේ කියන්න යන දේ මට පැය කිහිපයකින් කියන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක හරිනම් මම මේ ටික කියා දෙන්න දවස් 10ක වගේ කාලයක් මම ඉල්ල ගන්නවා. ඕගොල්ලන්ට දවසකට පැය 14ක් 16ක් වගේ කියා දෙමින් ගිහිල්ලා පැයක් දෙකක් නෑ මේක දවසට පැය 14ක් වගේ කියා දෙමින් ගිහිල්ලා දවස් 10ක් විතර යනකොටයි බහුතරයකට යම් අර්ථයකට ගන්න පුළුවන්. මං කියන්නේ පිරිසුදු වුණා කියලා නෙවෙයි. ඒ තරමට උඹේ අපේ මනස මේකේ කිඳා බහැලා තියෙනවා. මේකම ජීවිතේ වෙච්ච අපට මේන් පිට දෙයක් ගැන හිතෙන්නේ නෑ. ඒ හිතනවා නම් කලාතුරකින් කෙනෙකුට. නැත්තම් අපි කොච්චර ගවේෂණය කළත් අපේ මානසික මට්ටමටම අර්ථය ගන්නවා මිසක් කියන අර්ථය අපි අල්ලන්නේ නැහැ නේද? එතකොට මුලින්ම අපිට විනිශ්චය කරලා අපිට තේරෙන මට්ටමෙම පෙන්නලා දුන්නාට පස්සේ එහෙනම් තවදුරටත් පුද්ගලයෝ ගැන හිත හිතින්දලා හරියන්නේ නැහැ. මේක පුද්ගලයෙක් නිවන් දකින්න අරන් යන වැඩක් නෙවෙයි. පුද්ගලයෙක්ගේ පංච උපාදානස්කන්ධයක් නෙවෙයි. මේක පුද්ගලයෙක්ගේ ආයතන නෙවෙයි. මේක ආයතන කියලා තැනකින් කතා කරනවා මිසක් මේක පුද්ගලයෙක්ගේ ආයතන හැම නෙවෙයි. උපාදාන කියන තැනකින් කතා කරනවා මිසක් පුද්ගලයෙක්ගේ උපාදාන නෙවෙයි. ඕගොල්ලන්ට අධ්‍යයනය කරා නම් මුණ ගැහිලා ඇති නිදාන සංයුත්තේ සංයුත්තනිකයි පටිච්ච සමුප්පාදය ගැන කියනකොට එක වෙලාවක බාගතුන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්ම දේශනාව කරමින් ඉන්නකොට ආහාර වර්ගයේ තියෙනවා බුදුරජාණන්සේ අහනවා ඒක භික්ෂුන් වහන්සේ නම මෝලිය පග්ගුණ හරි කවුරු හරි කියලා ආමුදුරුව නම මතක ඇරිය අහනවා භාග්‍යතුන් වහන්ස නේද අවලින්කාර ආහාරය කවුද ගන්නේ කියලා. ඉඩකට කියනවා භික්ෂුව මම කබලින්කාර ආහාරය ගන්න කෙනෙක් ගැන කියනවා නම් මගේ ඔය ප්‍රශ්නය ඇහුවට ගමන් නෑ. නමුත් අවලිකාර ආහාරය ගන්න කෙනෙක් ගැන නොකියන මගෙන් ඔබ ඔහොම ප්‍රශ්න අහන්න සුදුසු නෑ. භික්ෂුව කබලිකාර ආහාරය කුමක් හේතුවෙන්ද කියලා ඔබ මගෙන් අහන්න. එතකොට මම ඔබට කියනවා තණ්හාව නිසා කියලා. එතකොට තණ්හාව කුමක් නිසාද? වේදනාව නිසා. වේදනාව කුමක් නිසාද? ස්පර්ශය නිසා. ස්පර්ශය කුමක් නිසාද? ආයතනය නිසා. ආයතනය කුමක් නිසාද? නාම රූප නිසා. නාම රූප කුමක් නිසාද? විඥානය නිසා. විඥාන කුමක් නිසා? සංඛාරය නිසා. සංඛාරය කුමක් නිසාද? අවිද්‍යාව නිසා කියලා මම ඔබට විසඳනවා. අවිද්‍යාව ඉතුරු නැතුව අවසන් වුණොත් நின்ன கவலிக்காரே கில பெணவீம தவதுட்ட பெண்ணே நம்ம கேனவா கில இவர் வேணும் கூட நமக்கு ஏனோ சுவாமி நீ ஸ்பர்ச ஆஹாரே ஸ்பர்சகரே கௌதே கேரா அரு மெக்கி ரச்சனாவது அலதினே ஓ ஏ அவரு வரையும் விதினக்கே கோணே எங்கே ஸ்பர்சாஹாரே விதினக்கே நம்ம கியானே இப்பதுனே கோமது கேலா மகிங்க அண்டுகோட மம கேனா ஆயத்தனே நிசா ஆயத்தனே நாம ரூப நிசா நாம ரூபே விஞ்ஞானே நிசா விஞ்ஞானே சங்கார நிசா சங்காரே அவித்யாவ நிசா கில மங்கட விஸ்தர கரண்ணா அவித்யா விதுருணதோ மமசங்குணு ஸ்பர்சாஹாரே இத்ருணதோ மமசங்கத ஜராமரண சைத சீல பெணவியும் அவசங்க கில மங்கட கேள்வி விஞ்ஞான ஆஹாரே அனுபவகரே கௌது விதின் கௌது அஹன்ன விஞ்ஞான ஆஹாரே குமக் நிசாத குமக் அதி கல்லி விஞ்ஞான ஆஹாரே குமக் உபது அன்னது கிடான் விஞ்ஞான ஆஹாரே நாம ரூபு அது ஒரு நாம ரூபு பத்துல நமத்தனது அப்ப இதிரியிட்டு போயிட்டே கதாகரன் அப்படி துருவல அது மேகைதம் மம்மே அவிலன படித்ததம் உப்பாதிகள ஓ துட்ட கதாகரன் தான் அவில நகத்தில இன்னோ ஒத்தன தமாய் இல்லாத கதாகரன் தேனத்தான அருது எதகோட்ட தென் அப்பி தன்னாவ கீழ கத்தது மெதண்ட தன்னாவ கீழ கண்ணபே ரூபே உபதினகோட்ட மதகத்தியாக அப்பி பிலிகத்த ஹெங்கிமட தமாய் தன்னாவ கீழ கியன் ஏ ஹெங்கீம உபதினகோட்ட ஏக சேத்தனாவ எதிரானவே உபதின்னு ஓ ஏகதம தமாய் ஏ சேத்தனாவேதிச்ச ஹெங்கீமட தமாய் கியன் நமக்கு கர்ம கியலாம் அல்லது எதகோட்ட தென் மே பேணபவே சத்திய சுவாவே தனகத்த நங்க வினதையாக கேலா இத்தனை கவதா வத்தரன்ன பே ஹேத்து திட்டே திட்டமத்தான் கியன தர்மனியாய தப்பி அந்திமேட்டலாம் வினவா சுதே சுதமத்தம் கியலா தர்ம நியாயம் தீனவா ஏனிசா அஹுனா கியன தேட ஈட ஹந்தயக் நிர்மாணே வினவா கியன எக சத்திய சுபாவேடாயதி எஹேனம் ஏ அத்த நொதன்னாகமே தமாய் மே தேதனுனே தாம மம கியன்னே அத்த நொதன்னா பவ கியலா விதரமாய் முகத்த அத்த நொதன்னாகம கியல மன் தாம கியன்னே அது ஏ வச்சனே அப்பி தவடிக்கு நிரவுள் கரணும் எதகோட்ட யம் விலாவக்கு கொஹமது வேஞானே உதயம் வயங்கானேன்னு அப்படி தான் கதா கரான் உதய வயங்கானே கருன்னு ஓ அனித்திய கன தனகான் எதோட மே காரணா நிசா இப்பதினவா கில தனகத்தட கிவ்வா ரூபே இப்பதினி ஹட்டி அனுரகான் ஹதினி அந்த அனுரகான் கொட்ட மௌனா ரூப கீனதி அத்த எல்லா ரூப சஞ்ஞாவத்தமாய் உபத்தோகனதி என்ன கில தேடு வேகானே கீழ கேனுமே ரூபே கீழா உபரி மமாய் மே கத்ததே அவசங் வேண அதுருதாங் வெண்ணே கொத்த நின்று நொப்பன வெண்ணே கோகமது அவித்யா நிரோதா ரூப நிரோதோ அவித்யா அவசங் வீமே முகத வெண்ணே ரூபேயை பெணவீம் அவசங் வே ஹேது அவசங் உணாவ ஏகதால பலைய அவசங் அவித்யாவுக்கு என்ன ஹேதுவனே ரூபேயை நிர்மாணே வென்னே அவித்யா அவசன்னா தவதுருடா ரூபேயை நிர்மாணே வென்னே ஏகதமாய் ரூபே அவசானே தன்னாவே அவசான வீமம் ரூபே அவசான வீம வே கர்மே அவசானே ரூபே அவசான வீம வே ஆஹாரே அங்கே அவசானே ரூபே அவசானே மதக்காய் ஆஹார துணைனேது ஓ மதக்கலா ஏ ஆஹாரே அங்கே அவசங்க வீமே ரூபே அவசங்க பணவண்ண பேசுறேன் ரூபே அவசாங்க வீமங்கிற கீழ கொண்டு அப்பே அவசாங்க வீம் රූපය යෝගේ මගේ තිබුණු හැඟීම තොරතුර කියන තොරතුරේ ඒ නිමිත්ත අතුරු දහන් වීම. ඔබ තමයි වචන ටික. හරි? ඔබ තමයි දෙන්න තියෙන වාග්ය තුනන්සෙ දෙන්න වචන ටිකෙන් දෙන්න තියෙනවා මච්චර. නිරෝධය කියන්නේ ඒකද? ශාසනයේ තුල වාග්ය තුනන්සේ පාවිච්චි කරපු වැය නේද? ඔන්න ඔය වචනය. අවසන් වීම කියලා ලෝකේ අවසන් වීම කියනකොට ඒ අර්ථය නැතෙන්ට නෙවෙයි. ඕගොල්ලෝ දන්නවා මේ තියෙන දේ හැරිලා බිඳලා පරිණාස වෙලා අවසන් වුණු බව පේනවා. හැබැයි රූපේ අවසන් වුණාද ආයි පණවන්න තියෙන්නේ ඒවා පඨවි ආපෝ තේජෝ වායෝ විදියටම මහ පොළොව ආදියට ඒක රාශි වුණා කියලා. දැන් රූපේ අතහැරිලාද ඉවරද? නෑ, රූපේ පණවනවා. රූපේ නොපෙන වෙන බව, නොහට ගන්න බව ඊළඟට දැන් කාරණා පහක් නිසා උපදිනවා කිව්ව අවසන් වෙනවා. ස්පර්ශය අවසන් වීමෙන්, ආහාර අවසන් වීමෙන් රූපේයයි නොපෙන වෙන බව වෙනවා, නොහට ගන්න බව වෙනවා. ඊළඟට රූපය කියලා ගත්තා වූ තොරතුරේ අවසන් වීම වෙනවීමෙන්ම රූපය අවසන් වෙනවා. හරිනේද? රූපේ කියලා පණව ගැනීමක් වුණා, නිබ්බත්‍ය කියලා කිව්වේ විශේෂයෙන් අදහසක් තොරතුරක් උපද්දව ගත්තා රූපේ කියලා. යම් දවසක මේ විශේෂයෙන් එහෙම අදහසක් තොරතුරක් උපද්දව ගන්න බෑ කියන අර්ථය ආපු දවසකම තවදුරටත් රූපේ පණවෙන්නේ. දැන් හට ගන්න හැටි දන්නා දැන ගැනීම වෙනකොට මේ පහ දැනගත යුතු එකක් දැනගෙන බෑ. පැහැදිලිවම කියන්නේ පහම දැනගන්න ඕනේ. ඒ වෙනකොටයි රූපේ හටගන්න විදිය එයා දන්නවා කියන කෙනෝකෙදි යම් කෙනෙක් අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා දැනගත්ත නම් පහම දැනගත්තා වෙන. මං කියන්නේ වෙන වෙනම මේකේ අර්ථ ගන්න බෑ කියන්නේ. එච්චර. එතකොට අවිද්‍යාව කුමක්ද කියලා දැනගන්න නම් එයා විද්‍යාව දැනගැනීමෙන්ම තමයි අවිද්‍යාව මොකද්ද කියලා දැනගන්න එක වෙන්නේ. එහෙනම් එතකම් මේක වෙන්නේ. එතකොට යම් දවසක විද්‍යාව කියලා අවිද්‍යාවේ අවසන් වීම ඉතුරු නැතුව වුණා නම් රූපයේ පැනවීම තවදුරටත් වෙන්නේ නැහැ. එහෙනම් වැය වෙන්නේ, අවසන් වෙන්නේ මෙහෙමයි. එතකම් රූපය කවුරු අනිත්‍යයි අනිත්‍යයි කියලා කිව්වත් අනිත්‍යයි කියන රූපය නිත්‍යයි. කිව්වදේ තේරුණාද? පුතේ මේ ලෝකේ අපි හදාගෙන තියෙන හැම සංඥාවක්ම නිත්‍යයි නිසායි අනිත්‍ය නැහැ. දන්න ඕගොල්ලෝගේ අම්මා තාත්තා අම්මා සීයා මේ වෙනකොට මරණයට පත් වෙලා නම් මරණයට පත් වෙලා කියලා දන්නව නේද? හැබැයි අම්මා තාත්තා විදිහටම ආත්ම සීයා විදිහටම තාම සීපත් කරන්න බෑද? ඔව්. එහෙනම් ඒ හැඟීම සංඥාව අනිත්‍ය වෙලාද නිට්ටයද? නිට්ටයයි. ලෝකයේ ඇතුලේ මෙහෙම වෙනස් වුණා කියලා ඒකට සාස්තු සාසනේ අනිත්‍ය කියන්නේ නැහැ කියනන්නේ ඒකයි. ඒ ඔක්කොම වැරද්ද මත, අවිද්‍යාව මත නිර්මාණය වුණා නම් ඒකටයි කියන්නේ නිත්‍ය සංඥාව කියලා. කැමති නම් අර්ථය ගන්න. අහලා තියෙනවද යමක් අනිත්‍ය නම් මේ දුකයි කියලා නේද කියන්නේ? යමක් අනිත්‍ය නම් මේ දුකයි කියලා කියන ඕගොල්ලෝ අහලා තියෙනවද? යද නිච්ඡන් තන් දුක්ඛ අහලා තියෙනවද? සාස්තුන් වහන්සේ නැවත නැවත මේ වචන දෙය කියනවා. යමක් අනිත්‍ය නම් මේ දුකයි. කොහොමද අනිත්‍ය කියන දැන් අපි අර්ථය හොයාගත්තා. ඇත්ත නොදන්නාකමින් පනවගත්ත යමක් තියෙනවා නම් සත්‍ය සත්‍ය විදියට දැනගෙන පරිපූර්ණ වුණාට පස්සේ තවදුරටත් ඒක පණවීමක් වෙන්නේ නැත්නම් ඒකට කියනවා මොකද්ද? අනිත්‍යයි කියලා. සත්‍ය නොදන්නාකමින් පනවගත්ත තියෙනවායි කියලා ගත්ත දේ යම් සත්‍යයක් සත්‍ය විදියටම දැනගෙන පරිපූර්ණ වුණාට පස්සේ තවදුරටත් පණවන්න බැරි නම් ඒකටයි අනිත්‍ය කියන්නේ, වෙන මොකටවත් නෙවෙයි. එහෙනම් එහෙ විදියට අනිත්‍ය වූ කියලා තියෙන දෙයක් විදියට බාරගත් ලෝකයේ තියෙනවා ඉන්නවා නම් ඒකට කියන්නේ මොකක් කියලාද? ඒකට කියන්නේ දුක කියලා. ඇයි? මේ නිමිත්ත තොරතුරු නිසා වෙහෙස පීඩාව දුක නැවත නැවත විඳින්න වෙන නිසා. වෙන මොකුත් නෙවෙයි. ඒකයි සංකෘෂ්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා තරංගෙන් දුක්ඛාරි සත්‍ය දාලා පෙන්නන්නේ. ඒ මෙන්න මේ යමක් නොදන්නා නිසා හට ගන්න දේ යමක් දැනගැනීමෙන් ඉතුරු නැතුව අවසන් වෙනවා නම් ඒ අවසන් වෙන්න තියෙන දේට තමයි කියන්නේ පංච උපාදානස්කන්ධය. ඒ නිසා ඒකට කියන නම මොකද්ද? ඒකට කියන්නේ දුක. ඇයි ඒක දුක? ඇයි ඒක දුක වෙන්නේ? අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා නැවත නැවතත් ජරා මරණ අත්දැකීමෙන් කෙලවර වෙනවා ඇරෙන්න. ඒක එහා උත්තරයක් ලැබෙන්නේ නැති නිසා. එතකොට දැන් වේදනාව කියන දේ උපදිනවා නම් ඒත් අඳුන ගන්න කියනවා යම් කෙනෙක් අඳුන ගැනීම වෙන්නේ කාරණා පහෙන්. අවිද්‍යාව නිසයි වේදනාව උපදින්නේ, තණ්හාව නිසයි වේදනාව උපදින්නේ, කර්මය නිසයි වේදනාව උපදින්නේ, ආහාර නිසයි වේදනාව උපදින්නේ. වේදනාවයි හදාගත්තා වූ විශේෂ හැඟීම නිසාමයි වේදනාව කියලා දෙයක් තිබුණා. හරි? ඔව්. සංඥා සංකාර විඥාන ගැන කටි කරනවා. හරි නේද?
ඔව්.
අවසන් වෙන්නේ කොහමද? අවිද්‍යාව අවසන් වුණු දවසටයි වේදනාව අවසන් වෙන්නේ. නැතු අවසන් වෙනවද? හිතන්න මායි පුතේ, දැන් ඕගොල්ලොන්ට මට මාරාන්තික දරුණු වේදනාවක් දැනෙනවා කියලා, ඒක අවසන් වුණා කියලා අපිට තේරෙනකොට, අපිට අවසන් වුණා කියන දේ වෙනකොට වෙලා තියෙන්නේ එක්ක සැප වේදනාවක් ඉදදලා මධ්‍යස්ථ වේදනාවක් බව අඳුන ගැනීම වෙලා නැවේද? එතකොට වේදනාව අනිත්‍ය වෙලාද තවදුරටත් වේදනාවේද? වේදනාවේ. වේදනාව පිළිගන්න බාර ගන්න බැරි නොපෙන වෙන නුවණක ජීවිතයවිල්ලද නෑ. තප වේදනාවෙන් දුක් වේදනාවට මාරුවලා, දුක් වේදනාවෙන් තප වේදනාවට මාරු. ලෝක වෙවි තියෙනවා රෙන්න වේදනාව අවසන් වුණාද? වේදනාව කියලා නොපෙනෙන බවක්, නූපදින බවක් පිළිබඳ ඥානයක් ඇවිල්ලාද? නෑ. මේන් සප වේදනාව තියෙනවා, මේන් ඒක නැති වුණා. ඒ නිසා අනිත්‍යයි කියලා හිතා ගන්න. මේන් දුක් වේදනාව ඇති වුණා, මේන් ඒක නැති වුණා. එතකොට ඉපදිලා තියෙන්නේ ආයේ සප හෝ මධ්‍යස්ථ වේදනාව. එහෙනම් වේදනාව අවසන් වෙලාද? නෑ. ආයෙත් වේදනාව උකට මාරු වෙලා මිසක් නැති වෙලා පරිවෙන්නේ නැති වෙලා නේ. හරිද? මම ආලේ වැඩි පුර ගන්නවා ඇති. නමුත් මට මේවා කරගෙන කියන්න වෙනවා නේද? ඔව්. දැන් එහෙනම් අපි හොයාගෙන යමු ඊළඟ කොටස. මෙන්න මේ මෙලෙදි තොරතුරු සහිත සියල්ලම පංච උපාදාන ස්කන්ධයයි පැන වෙනකම් ලෝකේ පැනවීම වෙනවා. ඒක නිදහස් වීමක් නෑ. දුස්ති කියන දේ උපදිනවා, ඒක නවත්තන්න බෑ. දැන් පැහැදිලිවම ඒකට පෙන්නවා උදේවැය ඥානය තුළම රූපේ වේදනා සංඥා සංකාර උපදින්නේ අවිද්‍යාව තණ්හාව කර්මය කියන මේ දේවල් ඇතිකම. එහෙනම් අපි දැන් අවිද්‍යාව අවසන් වෙන්න මොනවද දැනගත යුත්තේ කියන තැනට යාවිතු. හරිද? එතකොට ඕගොල්ලෝ මට මේක දැනගැනීමට ඉස්සල්ලාම ඕගොල්ලෝ මමයි බුදුරජාණන් වහන්සේ තමන්ගේ මේ සත්‍ය අවබෝධය කරගත්ත තමන් මේ ජීවිතය තුළ තියෙන සිද්ධ වෙන සත්‍යම ස්වභාවය මොකක්ද කියලා තමන් සම්මා දිට්ඨිය හොයාගත්ත විදිය ගැන කළ දේශනාවක් තියෙනවා. හරි? එහෙනම් මතක තියාගන්න ඕනේ සමහර දේවල් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියන කාලේ යන්න යන්න මුලින් කියපු දේ, මැදින් කියපු දේ, අගින් කියපු දේ ආදී දේවල් කලවම් වෙලා යන අවුරුදු ගාණක් ගියා. මුලින් කිව්ව දේ මොකද්ද කියලා දන්නේ, මැදින් කළ කිව්ව දේ මොකද්ද කියලා දන්නේ නැහැ, අවසානයේ කිව්ව දේ මොකද්ද කියලා දන්නේ නැහැ. හිතන්නකෝ අවුරුදු 2500 ගාණක් ඈත දෙකල දේශනාවලදී ඉස්සල්ලාම පිරිසට කියා දුන්නේ මේ සූත්‍ර දේශනා 17000 ගාණක් තියෙනකොට ඕවයි කොයි වගේ කොටස්ද කියලා අද අපිට අඳුර ගන්න බැරි වුණා. අද අපි
හැම එක්කම ධර්ම අවබෝධය කරන්න පුළුවන් කියලා හිතාගන්න. සම්මා දිට්ඨි ගොඩාක් තියෙනවා, හැමතැනින්ම සම්මා දිට්ඨිය පේනවා කියලා හිතේ. හැබැයි බුදුරජාණන් වහන්සේ හරි ලස්සනටම මේ ධර්මය පරිශ්‍රණය කරන අධ්‍යයනය කරන ශ්‍රාවකයාට සම්මා දිට්ඨිය අඳුනගන්න ඒ දිශාව හරි ලස්සනටම පේනවා. ඒකට ඕගොල්ලොන්ට මට අදහස ගන්න පුළුවන් සූත්‍ර දේශනා පිළිබඳ තුනක් පිළිබඳව මම මතක් කරනවා. එකකින් එකක් ගැන අපි සාකච්ඡා කරනවා. හරිද? යම් කෙනෙකුට වැඩිපුර හිතලා තන පිළිබඳව අධ්‍යයනය කරන්න අවස්ථාව ඇති වෙන්න පුළුවන්. මේ සූත්‍ර දේශනාව තුන මුල් කරගෙන එකක් තමයි මහා නිදාන සූත්‍ර දේශනාව දීඝනිකායේ අපේ. ඊළඟ සූත්‍ර දේශනාවට කියන්නේ සංයුත්ත නිකායේ නිදාන සංයුත්තයේ තියෙන නගර සූත්‍රය. ඊළඟ සූත්‍ර දේශනාවට කියනවා නලකලාප සූත්‍රය කියලා. හරිද? මෙන්න මේ සූත්‍ර තුන ඉතාම ඍජුවම යම් තැනකට බුදුරජාණන් වහන්සේ අපිව අරන් යන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ නලකලාප සූත්‍රය ගැන විස්තරය කරන්නේ. අනිත් සූත්‍ර දේශනාවේදී තථාගතයන් වහන්සේ පිළිම් වහන්සේ අත දිගහැරලා වගේ අපට පෙන්නනවා. මෙන්න මේයි ඔබ පිළිගන්න ඕනේ තැන. ඔබ හරියටම ගන්න ඕනේ අර්ථය මෙන්න මේකයි කියලා. අපි ඒකදී නගර සූත්‍රය තමයි මම ඕගොල්ලන්ට ඉක්මනටම තේරුම් කරගන්න උත්සාහ කරන්නේ. බුදුරජාණන් වහන්සේ කියන මහණෙනි සම්මා සම්බුද්ධත්වයට ප්‍රථම බෝධිසත්ව වූ මම. හරිද? එතකොට පැහැදිලිවම අඳුර ගන්න පුළුවන්. හරි ලස්සනටම කියනවා. දැන් උන්වහන්සේ කියන්නේ තමන්ගේ අවබෝධයට පත් වෙච්ච මට්ටමද අවබෝධය හොයාගෙන ගිය මට්ටම ගැනද? හොයාගෙන ගිය මට්ටම. පුතේ නෝකයි අපට ඕන. හොයාගෙන ගිහිල්ලා කොහොමද අවබෝධයට පත් වුනේ කියන විස්තරය කියන්න පටන් ගන්නවා. මාමනේ සම්මා සම්බුද්ධත්වයට ප්‍රථම බෝධිසත්වව මට මෙන්න මෙහෙම හැඟීමක් ආවා. ඒ කාන්තෙන් මේ ලෝකයා විනාශයට පත් වෙලයි. ඒ ලෝකයා ජරා මරණය යට වෙලා. මේ ජරා මරණය අවසන් වෙන දවසක් ක්‍රමයක් නැහැ. මේක කියනකොට ඕගොල්ලෝ මගේ වගේ නිකන් අහගෙන පුරුදු ටිකින්ද කියන්නේ නැහැ. ඇයි? පූර්ව යාමේදී කුබ්බේනිවාස අනුස්සති ඥානය උපද්දවගෙන මධ්‍යම යාමේ චතුර්භපාද ඥානය උපද්දවන පුතේ තමන් පෙර ඉදිරිලා හිටපු ජීවිත ගැන කෙලවරක් නැතුව දැකලා දැන් කෙනා කෙනාගේ කුසල අකුසල ස්වභාවය අනුව සුගති දුගති කියන තැන්වලට නැවත නැවත උපදින මැරෙන හැටි මැරිලා උපදින හැටි දකිනවා. මේ වෙලාවේ ඇති වුණු සංවේගයටයි මේ වයි පරියන්කේ වාඩි වෙලා මෙනෙහි කිරීම කරන්නේ. මේ බෝධිසත්ව කියනකොට අවුරුදු 29ක් කාලයකට මේ කියන්නේ නෑ නෑ. අවසාන රාත්‍රියේ බෝධිසත්ව ජීවිතේ ධර්මාබෝධයට වීර්ය කරපු වෙලාවේ ආපු සිතුවිල්ල මේ කියන්නේ. මේ සත්‍ය ඒකාන්තයෙන්ම විනාශයට වැටිලා දුකට වැටිලා ගැලවෙන දවසක් නෑ. ගැලවෙන ක්‍රමයක් නෑ. අවද්ද මේ සත්‍ය මේ ජරා මරණයෙන් නිදහස් වෙන්නේ කොහොමද? මේ සත්‍ය ජරා මරණයෙන් නිදහස් වෙන්නේ මෙන්න මෙහෙම හැඟීම ඇති වුණා. කාටද? බෝධිසත්වයන් වහන්සේ කියනවා තමන්ට හැඟීම ඇති වුණා. මෙන්න මේ වෙලාවේ පෙර නොතිබිච්ච යෝනිසෝ මනසිකාරය තමන් තුළ ඉපදෙන මහණනේ පෙර නොයසුව නොදැන හිටපු මෙනෙහි කිරීමක් තමා මා තුළ ඉපදුණා. ඒ තමයි කුමක් ඇති කල්ලේද ජරා මරණ කියන ප්‍රශ්නය. මා තුළ ඒ ප්‍රශ්නය ඉපදුණා. ඒ නුවණ විමසීමක් ඉපදුණා. ඒ විමසීම වුණාට පස්සේ පෙර නොතිබිච්ච යෝනිසෝ මනසිකාරය නොනින් විමසීමක් තුළින් මට පිළිතුරක් වෙනවා, විමසීමක් ඇති වෙනවා. ජාතිය හේතු වෙනුයි ජරා මරණය. ජාතිය ඇතිකල් නිවි ජරා මරණය. දැන් නැවතිලා ඉන්නවද? අපිට නම් හිතන්න පුළුවන් ඉපදුනා නම් ජරා මරණ දැන් මොනව කරන්නේ? ආයෙ වෙනස් කරන්න බෑනේ. ඉපදුනා එහෙනම් ජරා මරණ උරුමයි.
උන්වහන්සේගේ යෝනිසෝ මනසිකාරය එහෙම උනේ නෑ. ඉපදුනා කොහොමද? ඔව්, කුමක් ඇති කල්ලේද ජරා මරණ කියලා මෙන්න නොවනේ විමසීම ඉපදෙනවා. එතකොට උත්තරේ එනවා, වද භවය හේතුවෙන් ජරා මරණ නේද? දැන් මුදල මතක තියාගන්න, මේ පෙර තමන් අධ්‍යයනය කර දැනගෙන කරපු දිශාවක් කියන නෙවෙයි මේ අධ්‍යයනය කිරීම ටික වෙන්නේ. දැන් කියනවා මෙන්න භවය කියන දෙයක් ඇතිකල්ලි තමයි ජරා මරණය වෙන්න හේතු ටික නිර්මාණය වෙන්නේ. ඇයි කෙලින්ම මම කිව්වේ භවය නිසා ජාති, ජාති නිසා ජරා මරණය. එතකොට අපි ඇවිල්ලා උපත නිසා ජරා මරණ කියලා දැනගත්තාම අපි හිතනවා අපි සම්මා දිට්ඨිය දැනගත්තා කියලා. හැබැයි උපත භවය නිසා නම් අපි දැනගෙනද උපතින්ද මේකේ මුල කියලා දැනගෙනද? නෑ, මුල හම්බෙලා නෑ තාම. එතකොට භවය ඇතිකල්ලි ජරා මරණය කියන තැන ජාතියයි පැනවීම වෙනවා, ජාතිය ඇතිකල්ලි ජරා මරණයයි පැනවීම වෙනවා. දැන් භවය කියන දේ නැත්නම් ජාතිය පැනවෙන්නේ නැහැ. ජාතිය කියලා පැනවෙන්නේ නැත්නම් ජරා මරණය පැනවෙන්නේ. එතකොට උන්වහන්සේට ඔක්කොම දැන් භවය කියන්නේ තුන් ආකාරයි, ඒවා මේම ඔක්කොම විනිශ්චය වෙගෙන යනවා. මම ඔයගොල්ලෝ දන්නවා කියලා නොකියන්න. හරි නේද? මට පෙන්නන්න ඕනේ අවශ්‍ය තැනක. හරි නේද? යම් දවසක අපි ආයේ කතා කරනකොට ඔක්කොම කතා කරනවා. හරි නේද? ඊළඟට දැන් එතනින් ප්‍රශ්නේ විසඳුනාද? නැහැ. ඔව්, භවය කුමක් ඇති කල්ලේද? වායේ ප්‍රශ්නේ ඇති වෙනවා. එතකොට කියන උපාදාන හේතු වෙන උපාදාන නිසා භවය. ඉවරද ප්‍රශ්නේ? නැහැ. උපාදාන කුමක් ඇති කල්ලේද? තණ්හාව ඇති කල්ලි උපාදාන. දැන් ප්‍රශ්නේ විසඳිලාද? තණ්හාව කුමක් ඇති කල්ලේද? වේදනාව ඇති කල්ලි තණ්හාව. ඊළඟ ප්‍රශ්නය අහනවා, වේදනාව කුමක් ඇති කල්ලේද? ස්පර්ශේ ඇති කල්ලි වේදනාව. ස්පර්ශේ කුමක් ඇති කල්ලේද? ආයතනේ ඇති කල්ලි ස්පර්ශේ. එහෙනම් දැන් පහළ ඔක්කොම ටික අත්හැරලා දාලා මේවා සියල්ල උපදින මුල කියලා මෙතනදී අඳුරගන්න තියෙන්නේ ආයතනේ නෙවෙයි. එහෙනම් කෙනෙක් ජරා මරණයි කියලා හැඟීම හදනකොට ඒකට ඒ විදිහට කියන්නේ නැතුව මේ මන ආයතනේ ඉපදිලා තියෙන්නේ කියලා කිව්වොත් හරිද වැරදිද? හරි. ඔන්නෝගයි අපි විනිශ්චය කිරීමෙන් ආයතන දේවල් වලට රැවටෙන්න බෑ. දැන් මෙතනින් ඇවිල්ලා නැවැත්ුවේ මේ තොරතුරු උපත්ලා දෙන මුල දැන් විදියට පේන්නේ මොකද්ද? ආයතන. එහෙනම් අපි ඉපදුනා කියලා කියනකොට, අපි භවය කියලා කියනකොට මේක උපදින්නේ මොකක් හේතුවෙන්ද? මුල් කරගෙන ආයතනයක් මුල් කරගෙන ආයතන නිසා දැන් උපාදාන කියන දේ, තණ්හාව කියන දේ මොකක් මුල් කරගෙන දුක දෙන්නේ? වේදනාව ස්පර්ශය මොකක් මුල් කරගෙන දුක දෙන්නේ? ආයතනය කියන දේ දැන් මේ වෙනකොට හම්බෙලා තියෙන මුල. එහෙනම් යට එකක්වත් කතා නොකර දැන් මෙතනින් කතා කරන්න පුළුවන් මොකද? අපි දැන් දෙන්නවනේ. එහෙමයි ඒක එන ක්‍රම. ඊළඟට ආයතනය කියන්නේ කුමක් ඇති කල්ලේද? මම අහන ආයත ප්‍රශ්න. ලැබෙන උත්තරේ නාම රූපයේ ඇති කල්ලි සලායතන වේ. නාම රූප නිසා සලායතන. හරි. දැන් එහෙනම් ඔගොල්ලෝ මම ජරා මරණ ආදී කියලා ගන්න දෙයට දැන් ආයතනය කියලාවත් දැන් කියන සුදුසුද? එහෙනම් ඒකට කියන්න තියෙන්නේ මේ ඇති වුණු තියෙන අත්දැකීම මොකක්ද? මේ නාම රූප අත්දැකීම. හරි. එහෙනම් ඊළඟට නාම රූප කුමක් ඇති කල්ලේද? විඥානය ඇති කල්ලි. එහෙනම් ඔබයි මමයි ජරා මරණාදී කියලා දැන් මේ කියන එක මොකේ අත්දැකීමක්ද? උපදල දෙන්නේ කවුද? විඥානය. හරි නේද? හරි.
දැන් එන ඊළඟට ප්‍රශ්නේ අහනවා විඥානයේ කුමකටද කල්ලිද? උත්තරය දෙනවා නාම රූප ඇති කල්ලිද. මොකද දෙන උත්තරේ? නාම රූප ඇති කල්ලිද. ආය විනිශ්චය කරන බලනවා උත්තරේ නෝ නාම රූප කුමකටද කල්ලිද? විඥානයේ ඇති කල්ලිද. එන උත්තරය මොකද්ද? අවදාවත් විඥානයේ නාම රූප වුණෝ නික්මවා යන්නේ නැහැ. ඕනෝ නැත්තරලා පවතින්නේ නැහැ. මේට වඩා වෙනස් දෙයක් පැනවෙන්නේ නැහැ. මේට වඩා වෙනස් දෙයක් කියන්නේ මොකද්ද? විඥානයේ හා නාම රූප කියලා වෙනස් දෙයක් මේට හැම දෙයක් පනවන්නේ නැහැ. සිද්ධ වෙනවා නම් වෙන්නේ මොකද්ද? විඥාන නාම රූප කියන මෙන්න මේ දේ උපදිනවා. හැබැයි දැන් මේ දේ කියනකොට අපට මේක ගැන කියන්න පුළුවන් විඥානයේ ඉදිරියලා එනින්ද නාම රූප උපදිනවා. නාම රූප උපදිනා තියෙනවා ඒ නිසා විඥානය උපදිනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පරේක්ෂණය කරනකොට කියනවා මොකද්ද? අඤ්ඤමඤ්ඤයි. මෙන්න නිධාන සූත්‍රයේ පැහැදිලිවම කියනවා අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් වුණුත් උපකාර ප්‍රත්‍යයෙන් මේ දෙක තියෙනවා. ඊළඟට කියන්නේ සහජාත ප්‍රත්‍යය. ඒ කියන්නේ එකම මොහොතේ එකම ක්ෂණයෙන් ඉපදිනා දෙපාරකටද නැහැ. ඒ උපදින විඥානයේ නාම රූපයේ දැන් එතනින් ආයිත්මෝ ආයන නැහැ. දැන් පටිච්චසමුප්පාදයක් කියලා. දැන් මේ හේතුව නිසා මේ ඵලය මෙහෙම හොයන් අවිල්ලා හොයාගෙන ආපු කෙනාට දැන් මෙතනින් එහාට ඉස්සරහට පයින්න දනක් යන්න පුළුවන්කමක් තියෙනවද? සංකාරයට හරි අවිද්‍යාවට හරි ඕක කියනකොට හරි ලස්සනට
සෙල්ල පෙන්වන්නේ විඥාණය ආහාර විඥාණයට ප්‍රත්‍යයන් ටික.
මම මේක පොඩ්ඩක් මහලා දෙනවා නම් මේ බෝඩ් එක හරිද? මේ බෝඩ් එක පොඩ්ඩක් මහලා දෙනවා නම් දැන් මම ඔගලොන්ට ලියලා පෙන්නන්නම්. මේ වචනෙන් කියපු ටික ඔහොම කිව්වට සමහර වෙලාවට අපිට ඒ තැන පිළිබඳව හරි අර්ථයක් එන්නේ නැති වෙන්න පුළුවන්. ධර්මියව මකලා දාන්න මේවා දැන් වැඩක් නැති නිසා නේද? අහලා ඉවර වෙනකොටම ඔය ඔක්කොම දෘෂ්ටි අතහැරෙන්න ඕන. දැන් වහගෙන ගියපු බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේට දැන් හම්බ වුණා මොකද්ද? ඔව් නාම රූප කියන ධර්මතාවයක් ආයතන උපදලා දෙන්නේ කුමක් නිසාද? නාම රූපයෙන් කියලා දැනගට ආවා. නාම රූපය උපදන්නේ කුමකින්ද කියලා හොයලා බලනකොට ආවා මොකද්ද? විඥාණයෙන් කියලා. ආයත් වෙනසල බැලුවා විඥාණය කුමක් නිසාද උපදින්නේ කියනකොට උත්තරේ එනවා මොකක් නිසාද? නාම රූප නිසා කියලා. දැන් ඒ දෙකේ ස්වභාවය බලනකොට මේ දෙක වෙන වෙනම පවතින්නේ නැහැ. වෙන වෙනම උපදින්නේ නැහැ. මේ විඥාන නාම රූප කියන මෙන්න මේ දෙක එකම මොහොතේ ඔවුනොවුන්ට උපකාරයෙන් ඔවුනොවුන් සමග බැඳිලා ඉපදිලා තියෙනවා. එහෙනම් මේ දෙක අවසන් වෙනකොට අවසන් වෙන්නේ කොහොමද? විඥානේ ඉතුරු වෙලා නාම රූප අවසන් වෙනවා නෑ නෑ ඒක වෙන්න බෑ. නාම රූප ඉතුරු වෙලා විඥානේ අවසන් වෙනවා එහෙම වෙන්නේ නෑ. ඊළඟට විඥානයත් නාම ධර්මතාවයත් අවසන් වෙලා රූප කියලා දෙයක් වෙනම අඳුරගන්න ඉතුරු වෙනවා නෑ එහෙම වෙන්නත් නෑ. දැන් උඩේ ඉඳන් අපි ලියාගෙන ජරාව මරණ බෝධිසත්වයන් වහන්සේට හේතුණ පෙර ජීවිත දක්නා නුවණ චතුපපාත ඥානයත් ලැබෙනකොට අනේ මේ සත්‍යෝ ජරා මරණයට යට වෙලා මේ නිදහස් වෙන ක්‍රමයක් හම්බ වෙන්නේ නැහැ. අනේ කවද්ද මේ පිරිස ජරා මරණේ නිදහස් වෙන්නේ? කොහොමද මේ පිරිස ජරා මරණේ නිදහස් වෙන්නේ කියලා විමසමින් ඉන්නකොට ජාතිය නිසා ජරා මරණ, ජාති අවසන් නම් ජරා මරණ අවසන් කියලා මෙන්න ලැබුණා. යෝනිසෝ මනසිකාරයක් ඉපදුනා. ඒ යෝනිසෝ මනසිකාරයෙන් දැන් විමසගෙන යනවා භවය නේද? ඔව්, යටින් ලියන් යනවා භවය. උපාදාන ඊට යටින් හම්බුණා. මෙන්න උපාදාන කියලා දෙයක් තියෙනවා, ඒක නිසයි භවය. උපාදාන කියන දෙයට හේතුව තණ්හාව කියලා හම්බුණා. තණ්හාව ඇති කල්ලි උපාදාන. වේදනාව නිසයි තණ්හාව කියලා හම්බුණා. ස්පර්ශය නිසයි වේදනාව කියලා හම්බුණා. ආයතනය නිසයි ස්පර්ශය කියලා හම්බුණා. නාම රූප නිසයි ආයතනය කියලා හම්බුණා. විඥානය නිසයි නාම රූප කියලා හම්බුණා. හරි නේද? ඔන්න ඔතනට ඇවිල්ලා අපි දැන් අර්ථ විනිශ්චය කරගෙන ඉඳන් තැනට ඇවිල්ලා. හරි. කොහොම? හරිද? මෙන්න මේ ටික අර්ථ විනිශ්චය කරගෙන වුණාට පස්සේ උන්වහන්සේට පුදුම සතුටක් ඇති වුණා. හරිද? පුදුම සතුටක් ඇති වුණා. ඒ තමයි සමුදය සමුදය කියලා උපදින විදිය ගැන ඥානය හම්බුණා. එතකොට අවිද්‍යාව තණ්හා තරමාර නිබ්බතියෙන් උපදිනවා කියලා කියපු තොරතුරු ටික අඳුනගත්ත දවසෙලාව. හරිද? මේකෙදි විඥාන නාම රූප, නාම රූප විඥාන කියලා මෙන්න මේ කියන තොරතුර කියනකොට මෙන්න මේක මේට වඩා චූට්ටක් වෙනස්කම එකට මේක කියා දෙන්න එක තමයි සුදුසු. ඒ තමයි මේක පියවර දෙකක් නෙවෙයි. මේ විඥාන නාම රූප කියන දේ, නාම රූප විඥාන කියන දේ සමගාමී වෙන එකක්. දැන් මේ ධර්මභාවයේදී උන්වහන්සේ දකිනව මෙන්න මේ විඥානය කියන දේ ඉපදුනොත්, හරිද? විඥානය කියන දේ නාම රූප කියන දේ ඇත්නම් විඥානය කියන දේ තියෙනවා. විඥානය කියන දේ තිබුණොත් නාම රූපයයි පැනවීම වෙනවා. නාම රූපයයි පැනවීම වුණොත් ආයතනයයි පැනවීම වෙනවා. ආයතනයයි පැනවීම වුණොත් ස්පර්ශයේ පැනවෙන එක නවත්වන්න බෑ. ස්පර්ශයේ පැනවීම වුණොත් වේදනාවේ පණවෙන එක නවත්වන්න බෑ. වේදනාවේ පැනවීම වුණොත් තණ්හාව පැනවෙන එක නවත්වන්න බෑ. තණ්හාවේයි පැනවුණොත් උපාදානය කියන දේ පැනවෙන එක නවත්වන්න බෑ. උපාදානයයි පැනවුණොත් භවය පණවන්න, ඒක නවත්වන්න බෑ, වළක්වන්න බෑ.
බලයයි පැනවීම වෙනවනම් ජාතිය කියන දේ පණවන එක නවත්තන්න බෑ. ජාතියයි පැනවීම වුණොත් ජරා මරණයයි පැනවීම නවත්තන්න බෑ. හරිද? එතකොට දැන් මෙන්න හට ගැනීම සමුදය කියලා මොකක් හරි කිව්වනම් උදය වැය කියලා කිව්වේ නේද? ඔව්, උදය නේද? මෙන්න වෙන්නේ කොහොමද කියලා පළවෙනි වතාවට අනුගමන පුදුම සතුටක් ඇති වෙලා ප්‍රීති වාක්‍යයක් පිට කරනවා බෝධිසත්වයන් වහන්සේ. සමුදය සමුදය කියලා පෙර නොතිබුණු ඥානයකගේ පහළ වීම වුණා කියලා. දැන් මේ පරේක්ෂණයේදී කවදාවත් මේ වෙනකොට එහෙම ඥානයක් ලැබුණේ නැහැ. දැන් මෙන්න මෙහෙම ඥානයක් ලැබුණලු. මොකද සමුදය සමුදය කියලා මෙන්න මෙහෙම ඥානයක් උපදවනවා. හරිද? දැන් එතකොට පැහැදිලි. ලෝකේ ජරා මරණයි කියලා වචනේ කියනකොට ඒ ජරා මරණය කියන දේ සිද්ධ වෙනකොට මෙන්න මේ විඥාන නාම රූප සහිත මේ සියල්ල එතන කැටි වෙලා තමයි උත්තරේ. එකින්ද එකක් හේතු වෙන්න මේ නොතිබුණා නම් මේ නැහැ, මේ නොතිබුණා නම් මේ නැහැ, මෙහෙම ගියාම මේ නැත්තම් මේ එහෙනම් දැන් ජරා මරණයි කියලා පැනවීම වෙනකොට මේ ඔක්කොම මේ තුල හැංගිය යදිරද නැද්ද? ඔව්, මේ ඔක්කොම මේ තුල යදිච්ච එකයි ජරා මරණ කියලා ලෝකේ බාරගන්නේ. දැන් ඒ බාරගත්ත ආ කියන ඒ දේ ඒ හැංගීම වෙනකොට එතන උපදින සත්‍යම ස්වභාවය මෙන්න මෙයයි කියලා දැන් අඳුරගෙන තියෙනවා. මේක තමයි කිව්වේ මොකද්ද? ඔවුනෝන් නික්මවා යන්නේ නැහැ, සහජාතයි. ඔවුනෝන් එකිනෙකින් වෙන් කරන්න බැහැ, අන්‍යමඤ්ඤයි. ඒක තමයි වැඳිලා උපදලා තියෙන දු. හොඳයි. එතකොට මෙන්න මේක තවදුරටත් විස්තර කරන්න මම ඕගොල්ලොන්ට ගේනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ උපමාව නලකලාප සූත්‍ර බඩමිටිය. මෙන්න ඒ කියන බඩමිටිය, මෙන්න බී කියන බඩමිටිය. මේ දින රැඳිලා තියෙන්නේ ඕනෝන් උපකාරයෙන් එදෙන් අපි කියනවා ඒ දී කියලා. මේ ඕනෝන් උපකාරයෙන් රැඳිලා තියෙන මේ තැනට ඒ කිව්වොත් කවුරු කියන්නේ අර්ථ කතාවක්ද අසත්‍යද? බඩමිටි දෙකකට හේතු වෙලා රැඳිලා වැඩිලා තියෙන තැනට කෙනෙක් දෙකට කියනවා ඒ කියන වටිනාකම දෙනවා. අසත්‍යයි, බොරුවා. ඒකට යා බී කියලා වටිනාකමක් දෙනවා. දෙක එකට හේතු වෙලා වැඩිලා තියෙන තරක ඒක අසත්‍යයි. හරි නේද? එතෙන්ට කියන්න තියෙන වචනේ මොකද්ද? ඒ බී. දැන් එකම මොහොතේ උපදින එකටම කැටිලා බැඳිලා තියෙන අවසන් වෙනකොට එකටම අවසන් වෙන අඤ්ඤමඤ්ඤ සහගත වූ දැන් මෙන්න මේ දේහ සමානයි ඒ කියලා ගන්න නාම රූප කියලා, බී කියලා ගන්න විඥානය කියලා. හරිද? දැන් මහ පොළවේ වල දාලා තියෙන දෙයක් නෙවෙයි මේක. උණබට වේවා මොන හරි මිටි දෙකක් හදලා ඒක පොළවේ යම් ගුරු ප්‍රමාණයක් කියලා උඩින් එකට හේතු කරලා වැටෙන්නේ නැති වෙන්න සමබර කරලා සම්බන්ධ කරලා කියන. දැන් ඒ කියන බඩමිටිය පෙරළුව බී කියන බඩමිටිය අවකාශයේ රැඳිලා තියෙනවා නැහැත් ඒක පදිත වෙනවා පෙරලෙනවා. බී කියන බඩමිටිය තල්ලු කළොත් පෙරළුව ඒ කියන බඩමිටිය තියෙනවා නැහැ ඒක බිමට පදිත වෙනවා පෙරලෙනවා. දැන් එහෙනම් ලෝකේද නාම රූප කියන දෙයක් නොමැතිව විඥානයක් ගැන අදහසක් ගන්න පුළුවන්? විඥානයක් කියන දෙයක් නැති නාමයක් හා රූපයක් ගැන ලෝකයට තොරතුරු ගන්න පුළුවන්? එහෙනම් ජීවිතත් දෙකින් විදියට හැම මොහොතේම උපදින දික්ක සුතමත විඤ්ඤාතය කියලා කියන එහෙනම් ඒ විඥානය අවසන් වුණොත් තවදුරටත් මේවා නාම ධර්ම කියලා වේදනා සංඥා සංකාර කියලා පැනවීම කළ හැකි. මේවා පඨවි ආපෝ තේජෝ ආදී රූප කියලා පනවන්න පුළුවන්. හරි, හොඳට බලන්න. දැන් මතක් කරන ඕගොල්ලොන්ට මෙන්න ඕගොල්ලොයි මමයි ජීවිත අත්දැකීම් විදියට ඕගොල්ලෝ දැනන් හිටියත් නැතත් ඔබයි මමයි පේනවා හෙනවා ජීවත් වෙනවා කියන උපදින අත්දැකීම් මතම විඥාන නාම රූප අත්දැකීම් වරුන්ට තමයි. මේක නොදන්නා නිසා බලන්න ලංකාවේ වේවා ඉන්දියාවේ වේවා අප්‍රිකානු ගෝත්‍රික ජනතාව අතර වේවා මේ පේන දෙයට මේගොල්ලෝ සතුටු වෙන දුක් වෙන හෝ මොකක් හරි හැඟීමක් විදියට තොරතුරක් දෙනවද නැත්නම් ආයතනක තමයි නිර්මාණය වුණේ වේදනා සංඥා සංකාර නාම ධර්ම. ඔය නාම ධර්මතාව මේ එකට කැටි වෙලා ඉදිරිච්ච නාමයම නෙවෙයි. දැන් පඨවි ආපෝ තේජෝ වායු කියලා විනිශ්චය කරේ වෙන් කරලා වෙන්න විනිශ්චය කරන්න පුළුවන් රූප මට්ටමක්ද එකට කැටි වෙලා තියෙන්නේ? එහෙනම් හතර මහා ධාතු වර්ණ සටහන කාටවත් විනිශ්චය කර දෙයි. එහෙනම් ඒ අර්ථ නොදන්නා ලෝකයේ පිළිසක පේනවා ඇහෙනවා කියන දේ මුල් කරගෙන හතර මහා ධාතු ආදී විනිශ්චය කළා ගඳුරගෙන නැද්ද? උන්ට දවසේ නම් ඕගොල්ලෝ මම පළසුදු බුරු සතුරු සීතල උෂ්ණ ගති කියලා නාම රූප විඥාන අධ්‍යක්ීම ඔවුනෝ උපකාරයෙන් ලැබෙන තෙලීම තෙලීම කිතීම ආදී කියන තැන තිබුණේ මේ අධ්‍යක්ීම. එතකොට ඒ අත්දැකීම ඇත්ත විදිහට නොදන්නාගත්ත අපිට ඒක රූප විදිහට අර්ථ ගාවද නැද්ද? මෙන්න නාම රූප. එහෙනම් නාම හා රූප ගැනුනේ මේ සත්‍ය දන්නා නිසාද නොදන්නා නිසාද? හරි, නොදන්නා බව. ඒකට කියපු නම අවිද්‍යාව. උදේමමයි දන්න උපදිනව නම් මේ ඉන්දයන් දෙකින් දෙහාට කමුත් යන්නේ නෑ. වුණෝන්ට උපකාරයෙන් උපදින විඥානාම රූප වුණෝන් ඉතුරු නැතුවම අවසන් වෙනවා. දැන් වෙනම රූපයක් ඒ බලවන්න පුළුවන්. වේදනාවක් කියලා, සංඥාවක් කියලා, සංකාරයක් කියලා, විඥානයක් කියලා. හරි, ඒ ටික නැතුව ආයතන හතරක් ගැන හයක් ගැන කතා කරත හැකි. නාම තොරතුරු නැතුව රූපය ගන්න නැතුව ආයතන නැතුව ස්පර්ශ වෙනවා ගැන කතා කරත හැකි. ස්පර්ශ නැතුව වේදනා ගැන, වේදනාව නැතුව තණ්හාව ගැන, තණ්හාව නැතුව උපාදානය ගැන, උපාදානය නැතුව භවය ගැන, භවය නැතුව ජාතිය ගැන, ජාතිය නැතුව ජරා මරණ ගැන, නිරෝධය නිරෝධය කියලා මෙන්න පෙර නොතිබිච්ච ඥානයක් උපදිනවා. නොපැනවීම, අතුරුදහන් වීම අවසන් වීම මොකේද? ජීවිතේ ඇත්ත කියලා දේ නොදන්නාකම තිබුණු ටිකේ ඉඳන් දැන් ඔන්න අපි දන්න පටිච්චසමුප්පාදයට එනවා. දැන් විඥාන නාම රූප ධර්මතා වේවුන් උපකාරයට දෙලිකුණතු අවසන් වෙන බව නොදන්නාකම නිසා ඒ පේනවායි කියන අත්දැකීම ඇති වෙනකොට නේද හිතලා හදාගත්තේ මේක රූපයක් කියලා. එතකොට ඒ හිතපු බවද කියනවා මොකක් කියලාද? දැන් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා වුණ බෝධිසත්වයන් වහන්සේ අඳුන ගන්නවා. ඒ අඳුනගත්තේ මේ දේ අඳුනගත්තට පස්සේ අර දේ ඉගෙන ගත්ත අපි මේ සූත්‍ර දේශනාව කියන කොටත් තමන් අහලා තියෙනවා. බොහෝ දෙනෙක් කියනවා මේක එහෙම කිව්වට මේකට යටින් සංකාරයක් අවිද්‍යාවක් දාලා කතා කරන්න ඕනේ. ඒ තමන්ගේ විමසීමේ ප්‍රඥාවේ මට්ටම නිසා කරන දෙයක් නැහැ. නමුත් එහෙම ඇති තාක් කල් ඕගොල්ලෝ දකින්නවද කොතනින් හරි අවිද්‍යාව අවසන් වෙන්න තැනක් හම්බෙයි? ඉස්කන්ධ පංචකයේ නොපැනවෙන තැනක් ඕගොල්ලොන්ට ඒ නැතුව පෙන්නන්න පුළුවන් තැනක් හම්බෙයි කියලා හිතනවාද? එතන ඉස්කන්ධ පංචකයේ පැනවීම අවසන්. විඥානයේ වෙනම ගන්න බෑයි නාම රූප සමග දෙලේන හරියට මේ වගේ දෙයක් අපේ මනස්ත. හරිද? දැන් අපි කියලා තියෙන විදිය තියෙන විඥානයේ වෙනම නාම රූප වෙනම. එතනද? නමුත් අඤ්ඤමඤ්ඤයි සහජාතයි කියන්නේ එහෙම නෙවෙයි. ඔව් වේදනා සංඥා සංකාර වෙනනම් ඊළඟට රූප පටවියාපෝ තේජෝ වායයකටම පෙර නොතිබී වුණු උපකාරයෙන් නඩ ගන්නවා. දැන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මේක මම දැන් ලියනකොට සහජාතව ලියන්න බෑ. ඒක නොක්කම එකපාර තමයි හොම ලියන්න ඕනේ. එහෙම ලියන්න බෑ. හැබැයි දැන් අඤ්ඤමඤ්ඤයි කියලා කියන මට්ටමට අදාළව මම කිව්ව උදාහරණයක් විදිහට දීලා දුන්නා. දැන් මම ඕගොල්ලන්ට මේ මකන කෑල්ල දීලා දස්කම් එක දීලා මම කියනවා මේකේ රූපේ ඉතුරු කරලා ඉතුරු දේවල් ටික මකන්න ඕනේ. ඒක කරන්න
බෑ.
කරන්න බෑ. එහෙනම් හටගන්නෝ නම් ඔවුනෝන් උපකාරයෙන් හටගන්න නාම රූප විඥාන අවසන් වෙනවා නම් ඔවුනෝ උපකාරයෙන් ඒ විඥාන නාම රූප අවසන්වකටමයි කියන්නේ හටගන්නෝ නම් නොතිදී පංච උපාදානස්කන්ධයක් හටගන්නවා. ඉතුරු නැතුව මේ පංච උපාදානස්කන්ධය අවසන් වෙනවා. එහෙනම් තවදුරටත් ඒ වෙච්ච අද්දකීම රූපයක් කියලා පිළිගන්න එක සත්‍යද? ඒ ඔක්කොගේ ඒකරාශී වීමෙන් ලැබෙන අද්දකීම වේදනාවක් කියලා ගන්න එක සත්‍යද? ඒ ඔක්කොම එකතු වෙන ලැබුණු අද්දකීම රූප ශබ්ද ගන්න රස පහත හිතුවිල්ලක් විදිහට වෙන් කළ සංඥාවක් විදිහට ගන්න එක හරිද? නමකමක් විදිහට කෙනෙක් පුද්ගලයෙක් විදිහට හොඳ නරක විදිහට හිතන කල්පනා කරන කියලා සංකාරයක් විදිහට ගන්න එක හරිද? ඒ හිත කියලා ගන්න එක හරිද? එහෙනම් දැන් බලන්න පුළුවන් ස්කන්ධ පංචකේ එහෙනම් පරිසම්පාද නිරෝධය නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධයි, විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධයි, නාම රූප නිරෝධයෙන් සලආයතන නිරෝධයි, ස්පර්ශ නිරෝධයි, වේදනා ගන්න උපාදාන රෝධය අධ්‍යාරමන පැනවිය හැකිද කිසුවා? ඕගොල්ලෝගේ මගේ බෑග් එක දාගෙන ආපු බඩු ටික තියාගෙන ඉන්න අපි යම් වෙලාවක බෑග් එකේ අඩියට අත දාලා ඒ අඩියෙන් අල්ලගෙන ඒ බෑග් එකේ අපි එල්ලන් හිටපු කාඩුව එකතකින් අල්ලගෙන ඇදලා දැම්මට පස්සේ දැන් බෑග් එක තියෙන්නේ කලින් තිබුණු ස්වරූපයේද සම්පූර්ණම අනිත් පැත්ත හැරලා. අනිත් පැත්ත හැරුණා විතරක්ද බෑග් එකේ ඇතුලේ තිබුණු දේවල් ටික තුරුමාද? තුරුමාද?
අවසන්
වුණා. දැන් ඕගොල්ලෝගේ මගේ ජීවිතයේ තුල තියෙන තොරතුරු ටික තියෙන්නේ මෙන්න මේ ඔක්කොම ටික මෙච්චර. මේකට වඩා යම් වෙලාවක අන්නේ පැනවෙච්ච විදිය අඳුනගත්තට පස්සේ ඒ සත්‍ය ස්වභාවයට හරියටම අර්ථය ගත්තට පස්සේ ඒ පැනවීම තවදුරටත් කළ හැකි කියන මූණක් උපදින්නේ තවදුරටත් පැනවීම නම් කරන්න පුළුවන්කම නෑ. කෙලේ පැනවීමේදී චුට්ටක් මොන හරි ඉතුරු වෙලාද අපි ලෝකේ ගැන දන්නා ටික අතහැරෙන්නේ සියල්ල. දැන් මේ කියන්නේ අපි අවබෝධයට පත් වුණ අවසන් කියලා නෑ. මේ කියන්නේ අපි දන්නවා කියලා. එහෙම නේද? මේකට ලස්සනට උදාහරණයක් කියන වෙලාවක ස්වාමීන් වහන්සේ නම උන්වහන්සේගෙන් අහනවා නැවත නැවත භික්ෂුන් වහන්සේලා ඔබ වහන්සේ පංච උපාදානස්කන්ධය මම වෙමි කියලා ගන්නවද? හැර විදියට ගන්න කියලා නේද? ඉස්තර වික්ෂුන් මහන්සේ ළඟට ගිහිල්ලා කතාව පටන් ගන්නකොට නැවත නැවත අහන ප්‍රශ්න දෙකේදී ඔව් කියනවා. ඊට පස්සේ උපමාවක් කියනවා. ඔව් කියනවා මම වෙමි කියලා දන්නවා. හැබැයි වෙමි කියන එක
නොයි ඒකට එහෙම වටිනාකමක් තොරණ මොකද්ද වෙවි කියන්නේ මොකද්ද වෙවි කියලා හැඟීමකුත් නැහැ කියන්නේ අර ප්‍රශ්නයක් අර ලස්සන ප්‍රශ්නයක් අහන්නේ මම වෙවි කියලා දන්නවා හැබැයි වෙවි කියලා හැඟීමක් මට නැහැ මොකක්ද අහනකොටද කියනකොට කියනවා ඔව් වෙවි කියලා හැඟීම එනවනම් වෙන්නේ පංච උපාදානස්කන්ධයකම කියලත් මම දන්නවා හැබැයි පංච උපාදානස්කන්ධයට වෙවි කියලා හැඟීමකුත් මට නැහැ කියලා එතකොට ඔබ වහන්සේ ධර්මාවබෝධයේ පරිපූර්ණකව රහතන් වහන්සේ නමක්ද කියලා අහනවා. එනවා නැහැ කියලා. උදාහරණයක් මම කියන්න. නැන් කියලා කියනවා. මලේ සුවඳ කියලා කියන එකද හරි. එහෙම නැත්නම් මේ සුවඳනේ පෙට්ටේ මේ රේණුවේ මේ පාටේ මේ ආදී කියලා කියනවා නම් ඒකද හරි නැත්නම් මේ සුවඳ මලේ සුවඳයි කියලා කියන එකද හරි කියලා. ඊටසේ කියනවා මේ මලේ සුවඳයි කියලා කියන එක තමයි හරි. මේ මලේ සුවඳයි කියලා කියන එක තමයි කියන්නේ. එතකොට ඒ වගේම දැන් මේ වෙවි කියලා හැඟීම තියෙනවා නම් මේ හැඟීම තියෙන්නේ එකක් එකක් ගානේ වෙනම වෙන් කරපු මේ පහ තිබුණු නිසාද හැම වෙලාවෙම මේ වෙවි කියලා අරන් තියෙන්නේ රූපේ කියලා ගත්තත් ඒ ස්කන්ධ පංචකේම නෙවෙයි දෙකුනේ වෙනම රූපයක් හම්බෙනවද අන්න ඒ නිසයි කියන්නේ රූපේ අවිද්‍යාව හේතුවෙන් අපි රූපය කියලා කියනකොට උපදින්නේ විඥාන නාම රූපේම අත්දැකීමක් හැබැයි ඒකට අපි රූපය කියලා බාරවන් තියනවා නම් ඒ අවිද්‍යාව නෙවෙයි ඇත්තම දන්නාකම නෙවෙයි එතකොට දැන් රූපය කියලා පිළිගැනීම වෙලා ඒක සංඥාව නෙවෙයි ඔව් ඒ පිළිගැනීම වෙනකොට චේතනාව යෙදිලා නැහැ චේතනාව යෙදෙනවා මේ කම්මේ එතකොට උපදින මනෝ සම්පස්සේ මේ තැන් වලට ඇවිල්ලා මේ වෙන්නේ නිකන් වෙන්නේ නැහැ ස්පර්ශ ආහාරය හරි එතකොට බීවෙච්චදී සත්‍ය වශයෙන්ම උපදින ධර්මතාවයේ රූපේ වෙනම වෙන් කළ හැකි සත්‍යභාවයක් තියනවාද ස්කන්ධ පහම එකට එකතු වෙලා විඥාන නාම රූප විදියට එකතු වෙලා කැටි වෙලා එකදෙන දෙයට රූපේ පණවගෙන වෙන්නේ විශේෂයෙන් නෙවෙයිද නිබ්බත්තිය යම් දවසක මේ සත්‍ය සත්‍ය විදියට දකිනකොට තව දුරට බොරුව තියනවාද අවසන් ඒ අවසන් නම් රූපය කියලා පිළිගැනීම තණ්හාව තියනවාද එහෙනම් රූපය කියලා උපත් ගන්න චේතනාව උපදිනවාද දැන් උපදින්නේ නැහැ හරිද එතකොට ඒකට දාලා ආහාර ටික උපදිනවාද මනෝ සම්පස්සය නෑ නෑ දැන් රූපේ කියලා තවදුරටත් හැඟීමක ගණදෙනුකට වටිනාකමක් නොපෙනෙන වීමයි නොපෙනෙන වෙන බව ඒකයි පරිපූර්ණ අවබෝධයට ආවගෙන හද කියන්නේ එකතු කරන්නෙත් නෑ අයින් කරන්නෙත් නෑ ඇයි ඉරිලා ඉවරයි අහිනේ ගැන හරි හරි හිතන්න දෙයක් නෑ ඒකේ කෝපද ඇත්ත මොකක්ද මට බලපෑම එකේ නේද? හීනෙට හක්කේ බාගෙනවනේ. නැගෙන හීනෙටත් බාගෙනවා හීනෙට සතුට වෙනවා. අනම් කවුරුටත් ඒකේ කරන්න දෙයක් ඒකේ හොයන්න අර්ථයක් මුකුත් දෙන්නේ නැහැ. දැන් මෙන්න මේ ටික කියනකොට තවත් ඕගොල්ලෝ චූටි උපමාවක් කියන්න තියෙනවා. ඒක වෙලාවක ස්වාමීන් වහන්සේ නමකින් මේ අහනවා ඔබ පරිපූර්ණ අවබෝධයට පත් වෙච්ච රහතන් වහන්සේ නමක් දෙවියන්ලා ධර්ම සාකච්ඡාවක් කරනවා කියලා දෙනවා. හරිද? එතකොට ඒ ප්‍රශ්නේ අහනකොට ස්වාමීන් වහන්සේ නමක් නිස්සබ්දව ඉන්නවා. මට මතක නැහැ කවුද කියලා. ඒ වෙලාවේ අනිත් ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා ළඟ ඉඳන් කියනවා. ඔය ප්‍රශ්නේම මගෙන් අහන්න. ඔබ වහන්සේ
රූපවේදනා සංඥා සංකාර විඥානික නිස්කන්ධ පංචකය මම වෙන්නේ නැහැ කියලා මේක පැනවෙන්නේ නැහැ කියලා ඔබ වහන්සේ දන්නවද? මම මගේ කියලා බාරගන්නේ නැහැ කියන එක ඔබ වහන්සේ දන්නවද? දකින්නවද? ඊටස්සේ කෙනෝ ඒ කියන්නේ ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා මම පිළිගන්නද කියලා අහනවා. ඊට පස්සේ කියනවා මම දන්නවද කියනවා තමයි. නමුත් රහතන් වහන්සේ නමක් මේක මේවගේ උපමාවකින් මම කියන්නේ. කාන්තාර ගමනක වතුර හොයාගෙන ගියපු මිනිස්සේ වතුර හොයාගෙන ඇවිදගෙන ඇවිදගෙන ගිහිල්ලා යම් වෙලාවක වතුර තියෙන ළිඳ හම්බෙන. එයා දැන් ළිඳ ළඟ ඉන්නවා. එයාට ළිඳේ වතුර පේනවා. එයා දන්නවා මේ වතුර මේ ළිඳ මේ වතුර බවක් දන්නවා. හැබැයි තාම එයා ඒ වතුරෙන් පිපාසය සංසිඳගෙන අවසන් නැහැ. මාර්ගය ගැන දැනගත්තා, මාර්ගය සම්පූර්ණ කරා කියන දේ අතර වෙනස කියනවා ලස්සනට. ඒ කියන්නේ දැනගෙනම යන්නේ පුතේ නිරෝධේ කවදා හරි පුරුදු කරන් ගියාට පස්සේ අම්බේ නමුතු එකක් එහෙම නෙවේ. එහෙම හොයන් ගියලා තමයි මේ වෙලා තියෙන්නේ වැඩක්. පණ භාවනා කරා ගියාම එකපාරම නිරෝධේ හම්බෙනවායි කියලා දෙයක් අවබෝධ වෙනවායි කියලා දෙයක් කියලා දෙන්න මොකද වෙන්නේ? ඔබ භාවනා කරම යනකොට නිඳ ගිහිල්ලා හරි එකපාර ගැස්සීලා හරිත් එකම ඒ ධර්ම අවබෝධ වෙනවා. නමුත් මේ මග යන්නේ මේ මග ඉවර වෙන්නේ මෙහෙමයි කියලා දැනුවත් මෙන්න නිස්කාව අවසානයේ මෙන්න මේ දර්ශනේ පරිපූර්ණත්වයේ යම් දවසක සම්පූර්ණ කරනවද? ඔව්. එදාට බොරුව ගැන තිබුණු වටිනාකම ස්වල්පයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. හොඳට බලන්න. දැන් රූපය කියලා පණවන තාල් ඒ රූපය මුල් කරගෙන හතර ආකාරයෙන් දෘෂ්ටි උපදින එක නවත්තන්න බෑ. රූපේට මම මගේ කියලා කියන එක නවත්තන්න. රූපේ කියලා ඇත්තක් කියලා හම්බෙච්ච කෙනාට ඒ රූපේ මුල් කරගෙන පුද්ගලයා ඉන්නවා, බුදුහාමුදුරුවෝ ඉන්නවා. ඒ බුදුහාමුදුරුවෝ මරණින් මත්තෙත් ඉන්න පුළුවන්. ඒ දෘෂ්ටි හැදෙන්නේ මේක ඇත්ත වෙලා. හැබැයි එයා යම් දවසක මේ න්‍යාය දැනගත්තට පස්සේ යාට රූපේවත් පණවන්න බැරි තැන එයා පුද්ගලයෙක් ගැන කතාවකට පැනලීමකට එයිද? එයා කියනවා මේ ඇත්ත නොදන්නා තල්ලි ජරා මරණ දුක කියන දේ උරුම වෙනවා කියන දේ ගැන කියයි. මේ සත්‍යය සත්‍ය විදියට පරිපූර්ණ අවබෝධයට આવොත් තවදුරටත් පැනවීමක් වෙන්නේ නෑ කියලා එයාට කියන්න පුළුවන්. ඊට වඩා කියන්න දෙයක් එයාට කියන්න. දැන් සංයෝජන 10 ආයතුරු වෙන්න වෙන වෙන න්‍යායම් මාර්ග තියෙනවද? නෑ පුතේ. මෙන්න ඉස්සල්ලාම රූපය තුල මම ඉන්නවා, මම තුල රූපය තියෙනවා නේද? රූපය මම, රූපය මගේ කියන විදිහට ගත්ත දෘෂ්ටි ටික අවසන් කරන්නත් එයාට මේ ටික පාවිච්චි කරලා මේ ටික ඉවරයි. මම පෙර හිටියද නැද්ද? නැගීම් සිතුවිලි ටික දැන් මේ නාම ධර්මතාවලින් එක සංඥා සංකාර කියන තැනට ආයිතු. දැන් මේ ටික උපදින කොටත් එයාට උපදින්නේ හැබැයි මෙච්චර නම් තවදුරටත් මම පෙර හිටියද නැද්ද කියන සයදේ සත්‍යද්ද නොදන්නාකම වැරද්ද මත හම්බෙන හැඟීමක්. වැරද්ද මත උපදින හැඟීමක්. එහෙනම් සත්‍ය ස්වභාවය වෙනකොට තවදුරටත් විචිකිච්ඡාව. දැන් එහෙනම් මම ආද කරන මන භාවනා පුරුදු පිළි කිරීමක් මොනා හරි ප්‍රතිපත්තියක් රකින්න එක නිසා අනාගතයේ මම අරහත්ත්වේ සාක්ෂාත් කරයි දුක් නැති බවටයි කියලා හිතන්න පුළුවන්ද? දැන් මම ආද රකින්න උපසම්පදා සීලය, සාමණේර සීලය, පංච සීලය, දන් දෙන එක පින්කම් කරන නිසා මම අනාගතයේ රහත් වෙයි කියලා නෑ. සීලවුද පරාමාසය දුරු වෙනවා. ඇයි? ඒ උපද්දෝ ගන්නේ සංඛාරයක් කියලා ආදම්මා සංඛාරය උපදින්නේ අවිද්‍යාව. මේ ඇත්තම දන්නා මොකෙන් දැන් පුතේ තුන් සංයෝජන දුරු කරන්නේ මේ න්‍යාය කියලා. දැන් ඕගොල්ලෝගේ මගේ ජීවිතය ගැන තියෙන නිමිති තොරතුරු මුල් කරගෙන රාග සිතුවිලි උපදිනවා, දේශ සිතුවිලි උපදිනවා. සංඛාර උපාදානස්කන්ධේ සංඥා උපාදානස්කන්ධයටයි සංඥා සංඛාර දෙකෙන් තත් විදියට ගන්න. හරි. එතකොට ආයෙත් විසඳ ගන්න තියෙන්නේ එහෙම නැත්නම් හිත විදියට මඳුන ගන්න. චිත්තානුපස්සනාවේ තියෙන සරාගම් වාචිත්තම් කියලා. ඔව්.
විඥානය. හැබැයි වෙනම සරාගිත කියලා එකක් උපදිනවද? අනේ වෙන් කරන්න බෑ. නැත්ත ස්වභාවයට හිත තිබ්බාම තවදුරටත් ඒ හිත කියලා ගත් එක පව වැරදි කියලා තේරෙන්නේ නැද්ද? ඒක අවසන් වෙයි. එතකොට මෙන්න ඕරම්භාවිය සංයෝජන පහ ඉවර වෙනවා. මොකකින්ද? ඒ සම්මාදිකය. දැන් උද්දම්භාවිය සංයෝජනක රූපරාග රූපරාග භාවනා කිරීමෙන් නැති වෙච්ච පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි සමාධිය ධ්‍යානයේ මේ කියලා අදහසාව නම් ප්‍රථමදයිද සංඛාර උපාදානස්කන්ධය. හැබැයි ඒ නැගීම එනකොටත් ඒ අත්දැකීම ලැබෙනකොටත් එතන සංඛාරය කියන තනි දෙයක් තියෙන්නේ. ඒක ධ්‍යාන සමාධියක් කියලා ගත හැකි දෙයක්ද? නැත්නම් විඥාන නාම රූපේ වුණුන් උපකාරයෙන් තදෙන අත්දැකීමක් නම් අරක ධ්‍යානයේ සමාධිය කියලා බාරගත්ත බව අවිද්‍යාව නෙවෙයිද? ඒකයි අරහත් මාර්ගයේ පිණිස වැඩදියෙන්නේ. ඵලයේ පිණිස. ආයෙත් යමී වැඩේ කරන්න ඕනේ. ප්‍රමාද වෙන්න බෑ. අර නිමිත් අල්ලගෙන. අරූප ධ්‍යාන අධ්‍යක්ීම වෙනවා. දැන් එයා විහිද බැහැ ගන්නවා. සතුටු වෙනවා. දැන් අවිද්‍යාව වේදිරද නැද්ද? ඔව් විතදලා තියෙනවා. නාම රූප විඥාන අධ්‍යක්ීම. නමුත් එයා ඒක අරූප ධ්‍යානයක් විදිහට පිළිගන්න විදිනවා. අභිනන්දති අභිවදිත අජෝසාය පිටත. සතුටු වෙනවා. ඒ ගැන සතුටින් කතා කරනවා. හිතේ ඉගෙන බහැලා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? අතහැර අතහැරිලා. ආයේ මෙන්න විමසීම වෙනවා. හිතන්න පුළුවන්ද? ඉතුරු වෙන්න පුළුවන්ද? නෑ. මෙන්න සංසන්දනය කිරීම වෙනවා. ධ්‍යාන සමාධිය ඉරුදි හැකියාවන් පෙරට වඩා වැඩි. මොකද්ද මේ? මැනීම, මාන්නය. ඔව්. මේ දර්ශනයට තියලා අතහැරනවා වෙන්න ඉතුරු වෙයිද? නෑ. බුද්ධච්චය. ඇයි තාම කෙලවරටම මේක පරිපූර්ණු නැත්තේ කියලා හැඟීම වෙනවා. තවදුරටත් මෙච්චර නුවණින් විමසීම වෙනවා. නමුත් සාම පරිපූර්ණ නෑ නේද කියලා හැඟීම වෙනවා. මේ තමයි උද්දච්චය. ඔව්. මොකද්ද සංඛාර උපාදානස්කන්ධය? ආයෙත් එතන ඉපදිලා තියෙනත් මොකද්ද? ඔව්. මේ ධර්මතාව ඉක්මවා යන්නේ නෑ. ඒක දැනගත්තාම ඒක සංසිඳෙනවා. ඔව්. ඒක සංසිඳීමේ කියලා දේ වෙනකොට මෙන්න මේකේ පරිපූර්ණ ඥානෙ ඉපදිලා. එතකොට කියනවා අවිද්‍යාව විතරක් නතුවම අවසන්. ඒක නොවනකම් කියනවා ඒකට අවිද්‍යා සංයෝජනය. දැන් ඕක තරණය කරන්න වෙනකම් අපිට ඇහෙනවා ඕක තරණය කරන්න මොකුත් නොකර ඉන්න ඕනේ කියලා. නේද? නැමුතේ ඕක යෝග නීවරණ ගන්ත මේ සියල්ලක්ම ප්‍රහාණය කරන්න තියෙන එකම ප්‍රතිපදාව මොකද්ද? ඔව්. සම්මා දිට්ඨිය මුල් කරගත්ත වැඩ පිළිවෙල. එතකොට සම්මා දිට්ඨිය කියන්නේ මොකටද? මේ නැවත නැවත කරගිලා මේ ඉරියඳලා තියෙන මෙන්න මේකටයි කියන්නේ මොකක් කියලාද? සම්මා දිට්ඨිය. මෙතන ওই සංඛාර කියලා පැනවීමක් කරන්න බැරි තැන උපදලා. ඉවර බලන්න. ඔබයි මමයි රූපය කියලා ගන්නව නම් මේ අත්දැකීම මේ මට්ටම අතහැරිලා කරන මැනෙහි කිරීමකින්මයි ගන්න තියෙන්නේ. චිත්ත සංකාරයකින්මයි. වෙන විදිහක් නැහැ. ඔබයි මමයි පේන දෙයකට අර්ථ විස්තර කරන්න කියලා ලෑස්ති වෙනව නම් ඒ කරන්න තියෙන්නේ මේක අත්හැරිලාමයි. වෙන දෙයකින් නැහැ. ඔබයි මම ඉරියව් පවත් කරනවා කියලා හැඟීම් එනවා නම් එන්නේ ශරීරයක් හා බැඳිච්ච අත්දැකීමක් නෙවෙයිද? ඔව්. එහෙනම් අරන් තියෙන්නේ මොකද්ද? රූපය කියලා සංඛාරයක් කරමින් අරන් තියෙන්නේ. වෙන විදිහකින් ගන්න ධ්‍යාන සමාධි වේ කියලා අදහස ගන්නවා නම් මුලින්ද ගන්න තියෙන්නේ චිත්ත සංඛාර. වෙන දෙයකින් ගන්න පුළුවන්ද? දැන් එතකොට අර දේවල් වලට කාය සංකාර වචී සංකාර කියලා සංකාර වචනේම දැම්මේ ඇයි? සත්‍යම උපදිනව අධ්‍යක්ීම තුළ ඕගොල්ලොන්ට මට නාමයමේ රූපයමේ විඥානයමේ කියලාවත් වෙනම වෙන් කරන්න බැයි නම් ඕගොල්ලෝ මම පංචපාදානස්කන්ධයක් තියෙන එක ඇත්තයි කියලා ගන්න එකවත් විද්‍යාවද නෑ. ඒකයි මේක නොතිබී වුණු උපකාරයෙන් අට ගන්න දේ තුනක. දැන්
මේ ඉපදෙන වෙලාව එතන තියන්නේ විඥාන නාම රූප කියලා තමන්ගේ ඥානයෙන් මේක අවබෝධ කරගන්න දෙන්නෙක් ඉන්නවා කියලා කිව්ව මතකයි නේද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ සහ පසේ බුදුරජාණන් වහන්සේ තුරු කිසිවෙක් අවදාවක් කොයි මට්ටමට භාවනා කළා හරි මේ ඉපදෙන එකේ නාම රූප විඥාන වෙනස් කරතැයි අපට ඇහෙනවා. භාවනා කළ ආලෝක සංඥාව උපදුනාට පස්සේ තියෙන එක රූප නේද? කලාපාටක් කියලා තියෙන රූප විනිශ්චය කළා, එතන තියෙන නාම ධර්ම විනිශ්චය කළා, විඥානයේ වෙන් කළා බලන්න පුළුවන්. එතකොට ධර්ම අවබෝධය ගැටලුවක් තියෙනවා. සාත්කෝ ගෞරවයේ සහිතව දහම අධ්‍යයනය කළා නැහැ. දහම ගෞරවයේ සහිත දහම අධ්‍යයනය කළා නැහැ. ඊළඟට මහා පුරුෂයෝ වෙච්ච සාරිපුත්ත මොග්ගල්ලාන මහා කොට්ටිදාදී මහා උත්තමයන් සාකච්ඡා කරලා අපට වරදී කියලා නේද විශේෂයෙන් පෙන්නලා දුන්නු. මේ මහා සංඝරත්නයේ අවවාදම් ශාසනාවේ අපි පිළිදලා නැහැ. එහෙම වුණොත් අපට සිද්ධ වෙනවා ඔව් දන්නවා දකින්නවා කියලා වචනේ ඇහෙනකොටම අපි හිතන්නේ ආයෙත් ඇහෙන් දකින්නවා වගේ සමාධියමුත් දකින්න ඕනේ. ඇහෙට පේන මේ සියලු පේන දේවල් මනසින්ම නිර්මාණය කළ බොරු ටිකක් කියලා වර්ණංගික සද්ද ටික අතර මහදාතු විනිශ්චය කිරීම ආවගෙනාට ආය භාවනා කරමින් ඉන්නකොට රූපයක රූප කලාව බෙදලා විඤ්ඤාණ ඇහෙන් පේනලා උත්තරයක් දුන්නොත් පෞගේ කාලේ උපසම්පදා පින්කමකට වැඩි අපේ ස්වාමීන් වහන්සේ ලැබිලා කියනවා. මේ ආසන්න කාලේ තායිලන්තේ පහළ වෙච්ච රහතන් වහන්සේ නමක් ගැන සාකච්ඡා වුණා කියලා ඒ හිටපු තැනක උන්වහන්සේ භාවනා කරමින් ඉන්නකොට සමාධි භාවනාව බොහෝ හොඳට වැඩිලා තමන්ට ඇටසැකිල්ල පේන්න පටන් ගන්නවා. ඒ ඇටසැකිල්ල සියල්ලම අලුතින් සුනුසුන බවට පත් කළා. එතන අවකාශයේ බවට නුවන් ඔප්පු කරලා දුන්නා. දැන් උන්වහන්සේගේ අරහත්ත්වයයි. එහෙම තමයි කලින් බිහි වෙච්ච අජාන් මම්බූරිදත්ත අජාන්ටේ ඔව් මේ හැමෝම උන්වහන්සේලා ඉදිරියේ තමයි රහතන් වහන්සේලා පෙනී ඉඳලා අර විදියට වෙන ලෝකයක ඉන්නවා. ඒකෙන් නම් ඇවිල්ලා පෙනී ඉන්න පුළුවන්කම තියෙනවා. ආදී මේ තොරතුරු සමාජගත දැන් අපේ රටේ භාවනා කරනවා. කොයි වෙලාවෙ හරි බුදුරජාණන් වහන්සේ තමන්ගේ ඉදිරියේ පෙනී ඉඳලා කමටහන දෙනවා. පුතේ මේ හිත කොයි තරම් වංචාකාරද කියන්නේ තමන්ට මවල පෙන්නන ඔබතුමා. තමන් හිතෙන් අහනවා ප්‍රශ්නේ මම මොකද්ද පුරුදු පුහුණු කරන්න ඕනේ කියලා. එතකොට ඔව් ලැබෙනවා ඔබට ඔබ දන්නා වූම ක්‍රමයකට අදාළව තොරතුරක්. අලුත් එකක් නම් ලැබෙන්නේ නැහැ.
මම විඥානේ මනස තියෙන දෙයක් නෑ.
මාය උපමංච විඥාන. ඉතින් විඥාන මායාකාරයෙන් කමඨාන ඉල්ලන්න ලෑස්ති වුණොත් අපි හැමෝටම වරදී. හැබැයි ඉතින් එදා බුදුරජාණන් වහන්සේ කිව්වා මේ සියුම්ම අර්ථකතේතු යම් කාරණාවක් තනක් වෙන කියනවා නම් මම ඔබට කියනවා ඒක හිමීට අර්ථ ගන්න. ඒ අර්ථ ගත්තන් පස්සේ ඔබට තේරෙයි මේ ලෝකේ කියලා හෝ විඥානයේ සහිත තමන් කියලා හෝ බාහිර තමන් දන්නා කියන කිසිම නිමිත්තක් තොරතුරක් තවදුරටත් දැනවීම කරන්න නම් බෑ කියලා සත්‍යයි කියලා ගන්න නම් සුදුසු නෑ කියලා බුදේ. ඒ වද තිබුණු වටිනාකම සත්‍යයි කියලා තිබුණු වටිනාකම අතහැරලා ආශ්‍රෝෂයෙන් කියන්නේ ඒක තමයි. ආශ්‍රෝෂ කියන්නේ මොකද්ද? මේ ඇත්ත නොදන්නාකමින් ඔබින් මගේ ජීවිතයේ තුළ තියෙන සියලු නිමිති තොරතුරු වලට කියනවා මොනවාද? ආශ්‍රය. තුට්ටක් නෙවෙයි ඒක නම් හතරකින් කියන්න ඕනේ නෑ. නම් හතරකින් වේ ඔක්කොම. ඒ නිසා මෙන්න අපි ඒ බුදුරජාණන් වහන්සේ ජරා මරණ සහිත මේ ලෝක සත්‍යයේ ජීවිත ජරා මරණ දුකෙන් නිදහස් කරන්න අවශ්‍යයි කියලා කළ පරේක්ෂණයක් පිළිබඳව අපට දුන්න තොරතුරු ටික තමයි මේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ සත්‍ය කැටිගුත්ත දහම ඔබ නැවත නැවත අහන්න. ඒ අහන විනිශ්චය කරන දේ ඔබ නැවත නැවත පරිහරණය කරන්න උත්සාහ දෙන්න. එතකොට ඔබ බලන්න මේ විදියට ඔබ විමසනකොට රූපයයි අර්ථය ඔබට ඉතුරු වෙන්නේ නැත්නම්, එහෙනම් රූපේ කියන අර්ථය ඔබට එන්නේ නැතුව රූපේ මුල් කරගෙන හැදෙන ඊළඟ දේවල් ඔබට හැදෙන්න විදියක් නැහැ. ඒක පැහැදිලි. එහෙනම් තමන් තුළින්ම දන්නවා අවසන් වීම, නොපෙන වීම, අතුරුදහන් වීම, නිරෝධය කියන දේ රූපයේ න්‍යාය තුල සිද්ධ වෙන. එහෙනම් තමන් බොහොම විශ්වාසයෙන්, මේක විශ්වාස මාත්‍රයක් විතරක් නෙවෙයි, දැන් අපි පැහැදිලිව ඔප්පු කරගත්ත දේ මෙන්න මේක පරිහරණය කරන, මේකට උපකාරී පිණිස ඔබ සිංහ තුළ පිළිදලා හිත සතුට ඇති වෙන මට්ටම පවත් ගන්න. එහෙනම් ඒ ධර්ම අර්ථය උපද්දව ගන්න කැමැත්තෙන් බොහෝ වෙලාවක් ඕගොල්ලෝ බොහෝම ගෞරවයෙන් උත්සාහයෙන් ඒ ධර්මය ශ්‍රවණය කළ අර්ථ විනිශ්චය කරලා මේ උපද්දව ගත්තා වූ ධර්ම ඥානයේ ඔබේ ජීවිතයේ සංසිඳීම සැනසීම ඉපදීම පිණිසම හේතුපකාරයක් වේවා කියලා ස්වාමීන් වහන්සේ උගලට ආශිර්වාද ඔබ හැම දෙනාම මේ උපදව ගත්තා වූ සියලු කුසල ධර්මයන් ඔවලෝ මේ ආපු පිරිසට සංග්‍රහ කරලා පරිත්‍යාග කිරීම වශයෙන් ආදී විදියට උපකාර වල ඒ සියලු මෙතුණු කුසලයන් එක්කමද සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියන් ආයු වර්ණ සැප බල ප්‍රඥාවේ වැඩේවා. ඒ සතුරු සිත් දෙවියෝ ඔබම කෙරෙහි ධාර්මික ආරක්ෂාව රකවරණය සරසත්වා. ඔබ හැම දෙනාටමත් ඒ දෙවියන්ට නිවනින් සැනසීම පිණිස මේ සියලු කුසල් හේතුපකාරයක් වේවා කියලා සාදුකාරයත්වා. හොඳයි, පින්වතුන් සමින් නැසීමිය පරලෝක ගියා වූ වරිග පරම්පරාගත සියලු ඥාතික මිත්‍රාදී මේ කුසල් දහම් දැකවලා සතුටු සිත්ත්වෝ වෙත්වා. ඒ හැම දෙනාගේම පරලෝක ජීවිත සැපවත් වේවා. හැම දෙනාටම නිදහස් වුණු ශ්‍රේෂ්ඨ ඥානය උපදව ගැනීම පිණිස මේ ධර්මය අනුශාසනාවේ උපකාරය වූ කුසල හේතුපකාරයක් වේවා කියලා කරනවා. සුපර්.
Thank you.